මේක ප්‍රශ්නයක් තියෙනවා. මම මාස දෙක පටන් මෛත්‍රී භාවනාව චේතෝ විමුක්ති ක්‍රමයට වඩාගෙන යමි. එම කර්මස්ථානය වඩාගෙන යන විට ශරීරය අධික ලෙස ගැස්වීමට ලක්වේ. සමහර අවස්ථාවල කර්මස්ථානය වැඩීමට අපහසු වන පරිදි පවා ශරීරය උඩ විසීමට පටන් ගන්නේ. මේකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේ අහන්නේ. මේ කර්මස්ථාන වැඩීම ආදීයේදී විවිධාකාර ක්‍රමවේද තියෙනවා. පොඩ්ඩක් අපි මෙහෙම දෙයක් හිතලා බලන්න ඕන. අපි තෙල් ඇතිලියක් ලිපේ තියලා අපි තෙල් ඇතිලිය රත් කරනවා. ඇතිලිය හරි තෙල් වල හරි වතුර ටිකක් එහෙම තිබුණොත් රත් වෙනකොට මොකද වෙන්නේ? ඒක පටපට ගාලා බුබුලු දදා ගැසි ගැසි චරචර ගාන සද්දෙන් අර වතුර ඉවරෙනකම් පිච්චෙනවා. වතුර ටික ඉවරුණාට පස්සේ කොච්චර රත් කළා තෙල් නිශ්චලයි. හොඳටම රත් වෙලා. හැබැයි තෙත දෙයක් මොනවා හරි දැම්මොත් ලුණු කෑල්ලක් හරි තෙලට දැම්මොත් චිරිචිරි ගාලා පිච්චෙනවා. එතකොට සද්දේ තෙල ගැස්සෙනවා බූලු දානවා. මෙන්න මේ වගේ කර්මස්ථානට අවශ්‍ය පසුතලයක් තියෙනවා. මෙන්න මේ පසුතලය සම්පූර්ණ වෙන්නේ නැතුවම මොනවා හරි බාධකයකින් ඒ පසුතලයට බාධා පැමිණුණොත් ඒ පසුතලය සකස් වෙනකන් නිශ්චල කරගන්න බෑ. සමත භාවනාවක් කරුවත් කය නිශ්චල කරන්න බෑ. විදර්ශනාවට වැටෙනකොට හිත නිශ්චල කරගන්න බෑ. ඒ වගේ දෙකම බලපානවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විතිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහක් තියෙනවා. මේ කියන නීවරණ පහ යටපත් වෙනකන් හිත නිශ්චල කරන්න බෑ. හිතර බාධක පැමිණෙනවා. එදා ඉස්සෙල්ලා හිතට තියෙන බාධක දුරු කරගන්න ඕන. විදර්ශනා වැඩිීමේදී අත්‍යවශ්‍යයෙන් සිහි කරලා කරගත යුතු දෙයක්. කයට විවිධ බාධක පවතිනවා. සමහර වෙලාවෙ කය නිශ්චල නොවීමට හේතු වෙන විදිහට කයේ විවිධාකාර ස්වභාවයන් ඇති වෙනවා. ඒ විවිධාකාර ස්වභාවයන් ඇති වෙනවා කියන්නේ සමහර මේ වාපිස්සෙම් කෝප කයේ තියෙනවා නම් ඒ කෝප සාමාන්‍ය වෙන එකත් එන වෙනතුරුත් ඊට බාධායි. සමත සමාධියක් වඩන්න බාධාත් වෙනවා. යාත්ම සුඛ විහරණේ කියන ඒ සුඛ විහරණේ මානසික විතරක් නෙමෙයි කායික සුඛ විහරණයත් එකතු වෙන්න ඕනේ. යම් කිසි වාත පිත් සෙම් කියන මේ තුන් දොස්වල විෂමතාවයක් හිටියොත් ඒ විෂමතාවයත් ඊට බාධායි. ඒ වගේම සමහර වෙලාවට බඩේ අජීර්ණ ඒ වගේ යම් යම් විවිධාකාර දෝෂ තියෙනවා. ගාමනුස බලපෑම් තියෙනවා. ඒ වගේ වුණාමත් ඒ බාධා වෙනවා. මොකද සමාධියක තිබෙන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒක බොහොම පවිත්‍රායි. ඒ ගතිය නිසා ඒ චිත්ත ස්වභාවය නිසා මතුවෙන එක්තරා චිත්ත කිරණක් තියෙනවා. චිත්තජ රූප අපි කිරණ කිරණ කියලා මේ කාලේ හැටියට කියනවා ඒවට. මෙන්න මේ චිත්තජ රූප සමාධියද නැගෙන්නේ සුදු පාටට. අධික සුදුයි. නමුත් අර ශරීරයේ තියෙන අපද්‍රව්‍ය දුඹුරු පාට කළු පාට රතු පාට මේ ආදි වශයෙන් වර්ණ වලින් පේනවා. මොකද ඒක අපද්‍රව්‍ය ගති ලක්ෂණ නිසා. අන්නේ තත්ත්වෙට පහර වදිනවා අර සුදු චිත්තජ කිරණ ධාරාවන්ගේ. අන්න එහෙම වෙනකොට ඉවට අධිග්‍රහිතව ඉන්නා විවිධාකාර අමනුෂ්‍යයෝ සමහර මියගිය ජාතීන් එහෙම අයත් ඉන්නවා. ඒ වගේ යන්ත්‍ර මන්ත්‍ර ආදී විවිධාකාර මේ ඔය ගුප්ත ශාස්ත්‍ර ක්‍රම වලින් ඒ ශක්ති විශේෂ වැඳලා හිර කරලා තියෙනවා. එහෙම ඒවා නැතුව නෙමෙයි. අන්නේම හිර වෙලා බැඳලා ඉන්නවා නම් ඒවා කැපිලා සුද්ධ වෙලා යනකම් අර භාවනාවට බාධකයි. එහෙම කරුණු තියෙනවා. ඉතින් මේ වායි කාලික අපිට එකපාර කියන්න බෑ මේ මේ ක්‍රමෙන් ඔබ සුද්ධ කරගන්න ඕනේ කියලා. බඩේ අජීර්ණ ආදියක් තියෙනවා නම් ඒකට ගැලපෙන ඖෂධ ගන්න ඕනේ. යම්කිසි හිතේ ශෝකයක් සංවේගයක් නිතර පවතිනවා නම් ඒ හේතු වෙන ශාරීරික අපද්‍රව්‍ය හැදෙනවා. ඒ අපද්‍රව්‍ය නිසා ශරීරයේ තිබෙන රස නහල ආදියත් වැහෙනවා. ඒ ශාරීරියේ විස පිට කරන්නත් ඕනේ. අපේ ධර්මයේ එක්තැනක තියෙන විස්තරයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව සිවිපිලිසිම් බියාපත් අරිහත්ත්වයට පත් වුණේ. හැබැයි ඒ පත් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ යමක් කළා. ධර්ම සංගායනාවට ඉස්සෙල්ලා අරිහත්ත්වයට පත් වෙන්න අවශ්‍ය නිසා අර අනික් කටයුතු ඉවර කරලා පින්නා යන්නේ මුලදී ඇති වෙන ශෝක සංවේග නිසා කායික අපහසුතාවයේ දුරු වෙන්න විරේකයක් ගත්තා කියලා. ඒක විශේෂ විරේකයක්. මොකද අර එදා හිටපු ජීවක වේද මහත්මයා කියන්නේ හොඳට ඒ අන්තයෙන් දක්ෂයි. ඉතින් ශරීරයේ තිබෙන අපද්‍රව්‍ය නිසා ඒ කියනා වූ සමත විදර්ශනා දෙකටමත් බාධකයි. ඉතින් ශෝකයක් සංවේගයක් වික්ෂිප්තතාවයක් ඇති වුණොත් ඒ හේතු කරෙනත් මේ ශරීරයේ විපර්යාසයන් ඇති වෙනවා. වාපිත්තේම් කෝපය ඇති වෙනවා. අන්‍යව සමනය කරන එකක් තමයි අපද්‍රව්‍ය තියෙනවා නම් බඩේ විරේක කරලා ඉවත් කරන එක. ඉතින් එහෙම දෙයක් කරගෙනයි ඒ භාවනාව කෙලිය කියලා ධර්මයේ සඳහන් වෙනවා. එන ඔන්න වගේ අපි දකින්න ඕන ඒ තැන් වලින් අපිට උනත් විවිධාකාර ආබාධ හට ගන්නවා. කායික ආබාධ මේ සමාධියට බාධකත් වෙනවා. සමහර වෙලාවට ඔළුවේ අමාරුවක් ඇති වෙන්න පුළුවන්. සෙමහිරේලා පීනස් ආදී වශයෙන් විවිධ නම් වලින් කියනවා. එහෙම දෙයක් වුණාමත් ඒ ශක්තිය වඩන්න බෑ, ඔළුව හිර වෙනවා. සෙමාදිය පපුවේ හිර වෙලා නැත්නම් ඒ වුණාම පපුව හිර කරනවා. ශරීරයේ විවිධ චලන ඇති වෙනවා. ඉතින් ඒ බාධක වලට ගත යුතු ප්‍රතිකර්ම හොයලා බලලා ගන්න වෙනවා. සමහර බොහොම අමාරු ඒවාත් තියෙනවා. සාමාන්‍ය අසනීපයකට නම් ප්‍රතිකර්ම අහනවා ලේසියෙන්. ඉතින් ඒක විවිධ ක්‍රම. අසනීපයක් ලෙඩක් දුකක් ඇති වෙනකොට ඒකට හේතු වෙන වාපිත්තේම් කෝපාදී සාමාන්‍ය දේවලුත් තියෙනවා. එහෙමනම් ඔය අමනුස්සාදීන්ගේ බන්ධන කරන গুপ্ত ක්‍රම මේවත් නැතුව නෙමෙයි. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් මොන දෙයකින් හරි එබඳු බාධකයක් ආවොත් ඒ බාධකේ දුරු කරගන්න ඕනේ. අපිට අද කියන්න පුළුවන් කමක් නැහැ මේ බුදුදහම තුළ එහෙම ක්‍රම තිබුණේ නැහැ කියලා. මොකද හේතුව අද මේ සංයුත්ත නිකායේ නැත්නම් මේ අංගුත්ත නිකායේ ආදී පොත්වල ඒ කියා තියෙන සූත්‍ර ප්‍රමාණය නැහැ. සමහර සූත්‍ර සිය ගානක් අඩුයි. කොතනින් කොයි එක ගිලිහිලා ගිහිලාද කියලා අද වෙනකන් හොයන්නත් බෑ තව. දැන් අපි දැක්කොත් එහෙම ජලනන්දන පිරිත වාගේ දේවල් කියා තියෙනවා. හැබැයි පිරිත් පොත මේ පිරිත් මේ යම් කිසි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කොතනකවත් අද විද්‍යාමාන නැහැ. දසදිසා වන්දන පිරිත කියන එක අපි භාවිතා කරනවා. බොහෝ කාලයක ඉඳන් වෙනම තියෙනවා. හැබැයි දසදිසා වන්දන කියලා පිරිතක් ත්‍රිපිටකයේ නැහැ. අපිට නැහැ කියලා කියන්න බැරි ත්‍රිපිටකයේ එහෙම කල් නොතිබුණා කියන්නත් බෑ. මොකක් නිසාද? අර සූත්‍ර සිය ගානක් සටහන් වෙලා නැහැ. ඒ පිළිබඳව දන්නවා තියෙන ගාථා තියෙනවා මුලදී අටුවාවලත් විග්‍රහ වෙනවා. මෙන්න මෙච්චර සූත්‍ර ගානක් දීඝනිකායේ මෙච්චර තියෙනවා, මජ්ක්‍ධිමනිකායේ මෙච්චර තියෙනවා, සංයුත්තනිකායේ අංගුත්තනිකායේ මෙච්චර තියෙනවා ආදී වශයෙන් විග්‍රහ වෙනවා. නමුත් ගැනලා බලපුවාම අර කුඩා සූත්‍ර තිබිච්ච නැහැ. ඉතින් අපිට කියන්න පුළුවන් කමක් නැහැ ওই જાතිය වලට ওই කටයුතු වලට බාධක දුරු කරගන්න විවිධ ක්‍රම වලට තියෙන්න තිබුණා. නමුත් අද වෙනකොට අත්‍යවශ්‍ය සූත්‍ර නැති වෙලා තියෙන යම් හේතුවක් උඩ කලක් යනකොට ස්වාමීන් වහන්සේලාට ඕනකම තිබුණේ නිවන් දකින්න නෙමෙයි, ඔය ලෝකේ গুপ্ত දේවල් කර කර ලෝකේ ජනප්‍රිය වෙන්න. අන්න ඒ වගේ අවස්ථාවල් එනකොට ඔය ලෝකයේ ජනප්‍රියතාවයට ලෙඩ රෝග හොඳ කරන්න අමනුෂ දෝෂ අරින්න ඔයගේ දේවල් වල තිබිච්ච විශේෂ පිරිත් සූත්‍ර ආදී තිබුණා නම් එහෙම ඒ වාර පිරිත්පත් ඒ කියන්නේ අද කි ඔයගේ ප්‍රහිද්දව හොඳට ඕන තරම් ත්‍රිපිටක පොත් තිබුණේ නැහැ බොහොම ටිකක් තිබුණා විශේෂ ස්ථාන වල ඒ තිබුණේ පුස්කල පත්‍ර වල ලියලා ඒ ඒ සූත්‍ර පුස්කල පොතේ වෙනම ලියනවා ඒකෙන් කවුරු හරි ආවුදුරු කෙනෙක්ට විතරයි ප්‍රධාන ආවුදුරු විතරයි වහුවිලා තිබුණේ තිබුණේ පන්සල් වල පුස්තකාල වල විතරයි පන්සල් පුස්තක කියන්නේ පන්සලේ පොත් ගුල් වල සමහරලාට ඔවා ගැන දන්න ස්වාමින් වහන්සේලා ඒකේ වටිනාකම වලින් ලෞකික වටිනාකම දැක්කහම ඒ පත්තිරෝ ගලවලා හංගා ගන්න පුළුවන් තව කිනිරු හොයන්න බැරි වෙන්න අදත් ඒ මන්ත්‍ර ශාස්ත්‍ර දන්න අය මන්ත්‍ර හංගා ගන්නෝ යම් කිසි ප්‍රතිපල තියෙන මන්ත්‍රයක් තිබුණොත් ඔගේ දෙන්නේ නැහැ ගුරු මුෂ්ටි වශයෙන් හංගාගෙන තියාගෙන මැරිලා යනවා මෙන්න මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් අර අපේ සූත්‍ර ගණනාවක් නැති වෙන්න හේතු හරියටම කියන්න බෑ එනිසා එදා තිබිච්ච ක්‍රමවේද ඒ දොස් කපන්න තිබිච්ච ක්‍රම තිබුණ බවට ඔප්පු වෙනවා ජල නන්දන පිරිත් වාගේවා ඒ වාද වෙනම පැත්තක තිබිලා ගන්නවා මිසක් ත්‍රිපිටකයේ සූත්‍රයක් එහෙම හොයලා ගන්න නෑ ඉතින් අපිට කියන්න පුළුවන් කමක් නෑ ඒ දෝෂ අරින්න ක්‍රම තිබුණ නෑ කියලා මේ බුද්ධ ශාසනේ යම් යම් කාලවලදී ඒ වගේ දෙයට තිබිච්ච ලෞකික ප්‍රතිඵල ගන්න පුළුවන් සූත්‍ර තමයි ජනප්‍රිය වෙන්න තිබිච්ච එකම දේ නිවන් දකින්න ඒවා නෙමෙයි නිවන් දකින්න තියෙන සූත්‍ර අනගත් වෙන්නේ නැහැ අර බාහිර ලොකු කරන්න පුළුවන් දේවල් ඒ වගේ දේවල් ගත්තා අමනුෂ්‍ය වාසී කරන්න ඒවා පන්න ගන්න ඒවා යම් කිසි විදියකින් උපක්‍රමශීලීව ඉවත් කරන්න එහෙම තිබුණ දේවල් ඒ වගේම තව තිබිලා තියෙනවා බේසජ්ජ කාණ්ඩය කියලා කොටසක් අදත් ඒ කොටස තියෙනවා නව සියලු බේත් නැහැ හැබැයි ඒ කාලේ සර්වඥන් වහන්සේගේ නැන බුදු පියාණන් වහන්සේ බේත් වර්ග දන්නේ නැත්තේ නැහැ දන්නවා නොදන්න දෙයක් නැහැ යම් යම් දේවල් වලට තිබ පොඩි පොඩි බේත් කීපයක් නම් ඉතුරු වෙලා තියෙනවා ත්‍රිපිටකේ බේසජ්ජ කාණ්ඩේ නමුත් ඒවත් බලපුවාම අර හරවත් බේත් වර්ග තිබුණ නම් ඒව අතුරුදහන් ඒවා ගුරු මුත්‍ති වලට හැංගිලා අද වාගේ ත්‍රිපිටකේ ව්‍යාප්ත වෙලා තිබුණ කාලෙක නම් එහෙම හංගා ගන්න බැහැ. හැමතැනම පොත් දහස් ගණන් තියෙනවා. නමුත් එදා හැමතැනම හොයලා බැලුවත් ඔය අස්ගිරි වැනි විහාර බොහොම කලාතුරකින් තිබුණ තැඟවල ඒවැ තැන්පත් වෙලා තිබිච්ච පොත් කීපයක් විතරක් තිබිච්ච නිසා ඒවැ ඒ කාලේ හිටපු නායක හාමුදුරුවෝ ඒවැ අධිපතිව හිටපු නිසා අනික් කෙනෙකුට අල්ලන්න අයිතියක් නැහැ. හැබැයි උන්වහන්සේලාට අයිති එපා කියන්න තානම් කරන්න කෙනෙක් නැහැ. ඉතින් අන්නේ අවස්ථාවල ඒ වගේ තමයි තොටගම ශ්‍රී රාහුල හාමුදුරුව වැත්තෑ හාමුදුරුව ආදි වශයෙන් අපි දැන්ටත් ඒ භාවිතා කරන උන්වහන්සේලා නොයේ කාකාර ප්‍රාතිහාර්ය වැඩ මන්ත්‍ර ගුරුකම් වාගේ දේවල් වලින් පිරිත් වලින් කරලා තියෙනවා. නමුත් අද බලපුවාම ඒ මොනවැන්ද කලේ කියලාවත් නැහැ බුද්ධාමි තිබුණා. මන්ත්‍ර මතුළු මතුළු යන්න නෙවෙයි නිවන් දැකීමට බාධා වෙන අමනුෂ්‍ය උපද්‍රව අජීර්ණ ආබාධ හිසේ ගතේ තියෙන ආබාධ දුරු කරගන්න තිවිච ක්‍රම නමුත් අපිට අද වෙලා තියෙන අද ඒවා නැති නිසා බාහිර වෛද්‍යවරු පස්සෙත් යන්න වෙලා තියෙනවා දැන් ඉතින් කොයි ආකාරයෙන් වුණා හරි ආධ්‍යාත්මික මානසික හරිය සුද්ධ කරගන්න නම් පංච නීවරණ දුරු කරගන්න ඕනේ කායික වශයෙන් පවතින රෝගාබාධ දුරු කරගන්න ඒ තිවිච ක්‍රම අද හොයන්න බෑ එනිසා ඉතින් මොනවා හරි ක්‍රමයකින් වෛද්‍යවරු හම්බෙලා හරි ඒ කියන්නේ ආවටියට කපලා කොටලා දාන අය නෙමෙයි මේ කියන්නේ රෝගය හරියට හඳුනාගෙන රෝග මූලිට වෙදකම් කරන්න පුළුවන් ආයුර්වේද වෙද මහත්තුරු කොච්චර දක්ෂයි කිව්වත් කෑලි කපලා විසිකරන එකට නම් මේකට හරියන්නේ නැහැ කෑලි කැපුවොත් එහෙම භාවනාවටත් බාධකයි එහෙම ක්‍රමයක් තියෙනවා නිගරු කරනවා නෙමෙයි අද නවීන විද්‍යාත්ම ක්‍රමයේ හැටියට තියෙන රෝහල්ව තියෙන ක්‍රමයි දැන් ඇහිලා බැහිලක් නම් ඇත්තෙම නෑ ගෙඩියක් තිබුණොත් එහෙම ඇඟිල්ලක ආයි හොඳ කිරීම නෙමෙයි කරන්න කෙලීම කෑල කැපුවා විසිකලා අතපායක තිබුණත් අමාරුවක් කැපුවාත විසිකලා අයියා තියව කරනවා ඉතින් එහෙම ක්‍රමයක් නෙමෙයි මේ කියන්නේ දැන්ට තියෙන හැටියට හරි හොඳ දක්ෂ විද මහතුරු ඉන්නවා නම් හොයා ගන්න ඕනේ හරි අමාරුයි නමුත් එහෙම කෙනකින් හරි ওই රෝග වලට ප්‍රත්‍යස ප්‍රතිකාරමයක් කරගන්න එහෙම කරගෙන ඉතින් මේකෙන් බේරෙනා මිසක් තනි කරම සමාධියකින් මෙතෙන්ට මෙන්න බෑ නමුත් මේකට කරන්න දෙයක්වත් නෑ අද වෙනකොට හුඟාක් ඔය අවශ්‍ය ක්‍රම යටපත් වෙලා ඒ නිසා කෙනෙකුට හරි අමාරුයි සමාධියට අවශ්‍ය පරුතලිය හදාගන්න ආධ්‍යාත්මික පරුතලිය හදාගන්න එක නම් ඉතින් තියෙන්නේ විදර්ශනාවට අත්‍යවශ්‍ය වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුපිත විතිකිච්ඡා කියන මේ නීවරණ දුරු කරගෙන ලබන සාන්තිය ඒ ටික කරගත්තා නම් විදර්ශනාවට අවශ්‍ය කරන සමතේට අවශ්‍ය කරන මූලික පරුතලිය මානසික වශයෙන් හැදෙනවා ඒක මනස සීනුව වලින් ඉඳගෙන කරන්න කියලා පෙන්නනවා ඉතින් ඒකට ඒ ටික කරගන්න ඕනේ ඉතින් ඒ වට පෙන්නා තියෙන ප්‍රතිකර්ම ටික තියෙනවා නිවන් දකින්න ප්‍රතිකර්ම නම් වහලා නැහැ ත්‍රිපිටකේ තියෙනවා ඒවත් වැහිච්ච දැන් නැතුව කියනවා නෙමෙයි නමුත් බොහෝ කොට විවෘත කරගන්න පුළුවන් විදිහට තියෙනවා සතර සතිපට්ඨානිය වලඳ ක්‍රම තියෙනවා ඉන්ද්‍රිය භාවනාව කියලා ක්‍රමයක් තියෙනවා මේ ඔය කියන්නා වූ නීවරණ දුරු කරගන්න ඉතින් බොහොම සීනු වලින් ඇස කන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ හික්මෝලා ඒ අනුසාරයෙන් අසුරු කරන මනසත් හික්මවාගෙන ක්‍රමක්‍රමයෙන් සකස් කරගන්න ක්‍රමයක් ඉතින් ඒක එහෙම කරගන්න ඕනේ එතන මානසික පැත්ත හරියනකොට ඒ හේතුවෙනුත් මේ කායික බාධක හුඟක් දුරු වෙනවා. එහෙමත් දුරු වෙන්නේ නැති හරියක් තියෙනවා නම් තමයි ඒකට අවශ්‍ය කියන ඖෂධ ගන්න ඕනේ. ඒ ලෙඩ රෝගේ හැදෙනව අපහසුතාවයන් ඇති වෙනවා කියන එක ලෞතර බුදුරන් වහන්සේලා සිද්ධ වෙලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා බුදුරන් වහන්සේට ඇති වුණ සෙම් අමාරුවක්, සෙම් ආබාධයක් හේතු කොටගෙන 30 වතාවක් බඩවිරේක කරන්න අවශ්‍යතාවයක් තිබුණයි කියලා. ජීවක වේද මහත්තයා ඒකට අවශ්‍ය කරන මල් තුනක් හදලා දුන්නලු. ඖෂධීය සුගන්ධ කවපු. ඒ මලක් ඉම්බාම 10 වතාවක් බඩවිරේක වෙනවා. අන්න එහෙම ක්‍රමයක්. ඉතින් අවශ්‍ය ගන්න එහෙම විරේක කරන්න පුළුවන් මලක් ඉමින එක විතරයි තියෙන්නේ. ඖෂධ ශක්තියකට ඇදිලා කිසි අමාරුවක් නැතුව බඩවුරු කරලා ඒ වගේ පිට වෙලා යනවා. උන්වහන්සේගේ අමාරුවේ බාධකේ හුඟක් අධි බල තිබුණා කියලා. පේනනවා 30 වතාව වෙනකොට 29 වතාවයි ගියේ. ඊළඟ වතාව උණු වතුර නෑවට පස්සේ යනවා කියලා දැනගෙන. බුදුරන් වහන්සේ උණු පෑන් ගෙන්නගෙන නාලයි 30 වෙනි වතාව බල විරේ කරලා තියෙනවා. ඒවත් මේ දේශනාවල තියෙනවා. එහෙම තමයි අමාරුව සමනය කරගත්තේ. ඊට පස්සේ වෛද්‍ය උපදෙස් පරිදි ඉතාම සියුම් මුරුදු ආහාරයක් දින ගණනක් දෙන්න තිබුණා. කළු ආහාර ගන්න එපා කියලා. ඉතින් ඔය ආදි වශයෙන් විග්‍රහයක් තියෙනවා හුඟක් විග්‍රහයක්. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරි බලයෙන් යුක්තයි. බොහොම දුර ඈත හිටපු එක්තරා සිටුවරේ හදන ආහාරයක් තියෙනවා බොහොම මුරුදුවට. ඒ ආහාරයේ ඉදිරි බලයෙන් ගිහිල්ලා පිණ්ඩපාත කරන ඇදලා බුදුරන් වහන්සේට වලදන්න දුන්නා කියලා මෙහෙම කතාවක් තියෙනවා. ඉතින් මේවෙන් අපිට දකින්න හම්බෙන්නේ අපි ගැන මොනවා කියන්නේ? ඒ කායික ආබාධ ලෞතර බුදුරන් වහන්සේගේ ශරීරයටත් ඇති වුණා. ඒ වල ප්‍රතිකර්ම කරනවා කරලා තමයි පහතුකම් සලසා ගත්තේ. එහෙනම් ඉතින් අපි ගැන කියන්න දෙන්නේ අපිත් ඔය ආකාරයෙන් හැදෙන ආබාධයන් ප්‍රතිකර්ම කරගන්න ඕනේ. කරගෙන තමයි මේ ආධ්‍යාත්මික පැත්තත් වළඳ ඕනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔය අමනුෂ්‍ය ආබාධ බැඳිලා හැඳිලා තියෙනවා නම් ලය විරේක විනරාජ ආදි වශයෙන් මේ බල විරේක කරන ක්‍රම මොළ විරේක කියන ක්‍රම ඉසර තිබුණා පෙරණියා ඒවා කරගත්තා කරගෙන ඉවෙලා හිටන රෝගාබාධයන්ගේ හුඟක් බේරුණා අෂ්ටාංග ආයුර්වේදී කියලා ආයුර්වේදී අංග 8ක් තියෙනවා අන්නේ අෂ්ටාංග ආයුර්වේදී අංග 8න් ඔය මන්තර ගුරුකම් ආදී සෙත් සාන්ති තොවිල් ආදී කරන කටයුතුත් ඒවල තියෙනවා. ඒවත් ඒ අන්සොල්ට අයිති. ඔය මෝහන ක්‍රමයේ කියන එකත් ඒකේ අංශයක්. අද ඊය හොයාගත්ත එකක් නෙමෙයි. විවිධ බේත් වර්ගෙමින්ම මානසිකත්වයේ සකස් කරන ක්‍රම ඒවත් අයිති. ඉතින් ඒ නිසා ඒ වගේ දන්න දක්ෂය අද නෑ, බොහොම අඩුයි. කොහේ ඉන්නවද කියලා මම නම් කියන්න දන්නේ නෑ. ඉතින් පුළුවන් තරම ප්‍රසිද්ධ වෙලා ඉන්නා බොරුවට ප්‍රසිද්ධ වෙච්චයි එකපාර යන්න නම් එපා වෙදකම් කරගන්න. නරින්ට අහුවෙච්ච බේතුඬු වාගේ තියන අය ඉන්නවා. ඉන්නරියා වෙදකම් කරන්න ගියා වා කියලා කතාවක් තියෙන්නේ. බේතුඬුවක් හම්බෙලා ඔන්නේ જાතිය ඇති ඉන්නවා හරියට. ඔය කොහෙන් හරි පරණ පොතක් හරි මොකක් හරි අරගෙන පටන් ගත්තාට පස්සේ නම ප්‍රසිද්ධ වුණාම සෙනගෙනකොට ඔය අනුරාධපුර පොළොන්නරුව වාගේ පැත්තක ගිහිල්ලා ඔය පෙරණි නමක් හදාගෙන නමකුත් පට බැඳගෙන සිඤ්ඤප්පු හරි මොනවා හරි කමන්නේ ජුණ්ඩ හරි පරම්පරාවේ නමක් හදාගෙන මේ පාරම්පරික වේදකම කියලා ගහනවා. පස්සේ බලනකොට කොහේ හරි ඉන්න මහා මැරයෝ හම්බ කරන්න තියෙන සියලුම ක්‍රම වලින් හම්බ කරන අය ඉන්නවා. ඒ නිසා බොහොම පරිසම් වෙන්න ඕනේ මේ බේතේත් ගන්නකොට. ඒක පාර ප්‍රහිද කරපු ගමන් ගිහිලා පැනලා ඒවා ගිලින්න යන්න හොඳ නැහැ. යම් හොඳට හොයසි කියලා බොහොම පරිස්සමින් සුදුසියෙක් හොයාගන්න වෙන්න මම දන්නේ නැහැ කොහෙන් හොයන්නද කියලා. නැහැ කියලා කියන්නේ නැහැ, ඇති ඕන තරම් ඉන්නවා. හොයන්න අමාරුයි. ඉතින් එහෙම ඇසුරු කළා ඉතින් අවශ්‍ය කායික රෝග වලට කායික බෙහෙත් ගන්න. ඒ කාලේ එහෙම දැනුවත් අය හිටියා. ලෙඩේ කියන්නවත් අවශ්‍ය නැහැ. ඒවා දැනගන්න විවිධ ක්‍රමවේද තිබුණා. අද ඒවා ඉතින් ගුරු මුට්ටි වලින් හංගාගෙන නැති වෙලා. නමුත් ඒ වැඩි හරියටම අහවල් තෙන් රෝගේ තියෙන්නේ. ඒක මෙන්න මේ හේතුවෙන් හටගත් රෝගයක්. රෝග මූලයේ වෙලා තියෙන්නේ මෙන්න මේ දෙයකින්. මේකට මෙන්න මේ ප්‍රතිකර්ම කරන්න ඕනේ. මේ ආදි වශයෙන් ගැඹුරු වෙදකමක් ඒ තිබුණේ. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම දන්න අය හරි හොයසි කරලා ඉන්නවා නම් එහෙම අයකින් හරි මේ වෙදකම් කරවා ගන්න ඕනේ. ඉතින් හරි භයානකයි. මොකද පුද්ගලය විවේචනය කරනවා නෙමෙයි. ඒ නිසා මේ පුත්තජන මානසිකත්වයක් නම් තියෙන්නේ වේද මහත්වරුන්ට වුණත් මාර්ගඵලලාභීත්වයක් නැත්නම් ඒ අය විවිධාකාර විදිහේ මානසික ස්වභාවයන්ට බහිනවා. දූෂ්‍ය මානසිකත්වයෙන් විවිධ කටයුතු වලටත් බහිනවා. ඒ නිසා අපිට එකපාරක අනුමත කරන්න බෑ. ඉතින් බොහොම පරිස්සමෙන් හැතුරු කරලා සූසු කෙනෙක් හොයාගෙන ඒවට ප්‍රතිකර්ම ගන්න. ඉතින් මේ කියන යාට මේ බඩේ තියෙන තදබල අජීර්ණ ආදී බලපානාම ඇඟ ගැස්සෙන්න ආදී දේවල් වලට සමහරවිට මානසික වශයෙන් ඇති වුණ කම්පන, ඒ කම්පන නිසා ඇති වෙන්නා වූ ශරීරයේ ස්නායු පද්ධතිය ගැටිති හැදෙනවා. එක පාර බය වුණොත් මහා කම්පනයක් ඇති වුණොත් සමහරවිට මේ ස්නායු පද්ධතිය ඇඹරෙනවා. ඊට පස්සේ ඒ හරි අමාරුයි ඒ තත්ත්වේ නැවත යථා තත්ත්වයට ගන්න. ඔය පොඩි කාලේ ළමයි බය කරන්න එපා කියන්නේ අන්න ඒ වගේ හේතුවද. එතකොට ඒ බය නිසා ඇතිවෙනා වූ විකෘති වීම වැඩිහිටි බවට පත් වෙනකොට මතුවෙලා අර ස්නායු දුර්වලතාවයන් ඇති වෙනවා. එතකොටත් මේ සමාධි වලට බාධායි. ඉතින් ඒවට විවිධ ක්‍රමවේද, විවිධ ක්‍රම වලින් සමහර අය අරන් තිබුණා. ඒ යෝගී ක්‍රම වේ අය ගන්නවා. අරන් එහෙම සුද්ධ කර ගන්නවා. ධර්මයේ තුල ධර්මීය ආශිර්වාදයන් ගන්නවා. ධර්මයට අනුකූලව කටයුතු කරන විවිධ ක්‍රමවේද තියෙනවා. අද වෙනකොට හුඟක් වැහිලා හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකත් අවාසනාවක්. ඉන් දන්න හැටියට හරි සුද්ධ කරලා මෙහෙ වඩන්න පුරුදු වෙන්න. එතකොට ඉතින් මේක අවශ්‍ය සමතුලිත පරිසරය හැදුනොත් සමාධියට ධ්‍යාන වලට මාර්ගඵල වලට අමාරුවක් නැහැ. සත්‍ය ධර්මයේ තියෙනවා නම් මග අනුගමනය කළොත් අර බාධක දුරු කරගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම කටයුතු කරගන්න බලන්න.